මහත්මයා ඔබතුමාට විනාඩි 25යි. ඊට පෙර ගරු සිටි ජයරත් මහත්මයා මුලාසට පැමිණෙයි.
විමල් රත්නායක මන්ත්‍රීතුමා,
ගරු සභාපතිතුමනි, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අයවැය ලේඛනයේ සම්බන්ධව දැනට විශාල සාකච්ඡාවක් රටතුල සිද්ධ වෙමින් තිබෙනවා. ඉතින් මම හිතුවා අද ඒ නිසා ගොඩක් කතා කරලා දැනට තිබෙන නිසා මම හිතුවා ගරු සභාපතිතුමනි, අද දිනය ජාත්‍යන්තර කාන්තා දිනය, ඒ වගේම මේ අයවැය කතාවේ ජන මේ මංගල සමවීර මුදල් ඇමතුමා කියලා තියෙනවා, එතුමා මේක මේ ජෙන්ඩර් රෙස්පොන්සිව් අයවැයක් විදිහට, නැත්නම් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් අයවැයක් විදිහට සකස් කරලා තිබෙන්නේ කියලා මං හිතුවා. ඒ නිසා ඒ ගැනත් යම්කිසි කරුණු කිහිපයක් කියන්න, මොකද ඒක වැදගත් කියලා මම හිතපු නිසා, වැඩිපුර ඒක පැත්ත අවධාරණය වෙලත් නැති නිසා. ප්‍රථමයෙන්ම මම හිතුවා ගරු සභාපතිතුමනි, මගේ කතාව ආරම්භ කරන්න අපේ මේ කාන්තා දිනය වෙනු වෙලාවෙම විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකික පවුලක දරුවෙක් නීෂා උග්ගල්ල කියන දියණිය බ්‍රිතාන්‍යයේ දීප්තිමාත්ම ශිෂ්‍යාව බවට පත්වලා තිබෙනවා. ඉතින් මම හිතනවා එකක් ඇයට ඇයගේ දක්ෂතාවයන්ට සූපතන ගමම්ම ඇය විසින් මම හිතනවා මේ ජාත්‍යන්තර කාන්තා දිනය දිසා මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන හදපු අයවැය කියලා කියන මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ ඇය විසින් සනිටුහන් කළා තිබෙනවා මේ පිරිමියා සහ ගැහැණිය කියන වෙනස, මේ හැම දෙයකටම ඉස්මතු කරගන්න ලෝකයක් අපිට තියෙන, සමාජයක් තියෙන්නේ. එහෙම වකවානුවක මේ ස්ත්‍රී පුරුෂ භාවය මත මිනිසුන්ගේ දක්ෂතා හැකියාවන් වල වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකම තව විශේෂත්වයක් වෙනවා මගේ අම්මගේ උපන්දිනයේත් අද. ඒ නිසා මම හිතුවා මේ අයවැය සම්බන්ධ සාකච්ඡාවට මංගල සේමිරි රැමතුමා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් කරගෙන මේක හැදුවා කියලා කියන නිසා ඒ ගැන පැත්තෙන් කරුණු කීපයක් කියන්නේ. ගරු සභාපතිතුමනි, එකක් තමයි දැන් මේ අයවැයෙන් ඔබතුමා දකිනවා ලංකාවේ අපි දළ ජාතික නිෂ්පාදනය වර්ධනය ගැන කතා කරමු. දැන් මංගල සමිර රැමතුමා පිටු එකහමාරක තිස්සේ මේ ස්ත්‍රීන්ගේ ප්‍රශ්න පිළිබඳ නැත්නම් ස්ත්‍රිය මුල් කරගත්තු විදියට ප්‍රතිපත්ති සකස් කරන්න උත්සාහ කරා කියලා කියනලා තියෙන එක අගය කළා තියෙනවා. අගය කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා ඒක පිළිගත්තට, මොකද මම දැක්කා මේ අවුරුද්දේදී IMF එකේ ප්‍රධාන විදායක නිලධාරිනිය ක්‍රිස්ටියන් ලගාඩ් මැතිනියත් මහත්මියත් කියලා තියෙනවා මේ ජෙන්ඩර් බේස් නැත්තම් මේ ජෙන්ඩර් රෙස්පොන්සිව් විදියට අයවැල් හදන්න කියලා. සමහරට මංගල සමිරමත්තුමා ක්‍රිස්ටියන් ලගාඩ් මැතිනියගේ අදහස් පදනම් බලා මේක හැදුවා වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අඩු ගානේ ජෙන්ඩර් බේස් ගත්ත IMF එකේ නයිත් ඒවා නම් හොඳ නෑ. ප්‍රශ්නේ තිබෙන්නේ දැන් ඔබතුමා දන්නවා එතුමා මේ අයවැය මෙහෙම සඳහන් කළ තිබුණට කරු සභාපතිතුමනි, පළවෙනි කරුණ තමයි මේ අයවැයෙන් ඒ සැබෑ ලෙසම කාන්තාවන් සහ නැත්තම් කාන්තාවන්ට අදාළව ගත්තොත් මොනවද එතුමා ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළ තියෙන්නේ කියන එක. මොකද මේ අයවැය එතුමා මාධ්‍ය අමාත්‍යවරයා නිසා ගිය සැරේත් එතුමා නීල හරිත කියලා ගෙනාවා. ඒ කියන්නේ පරිසරය සංරක්ෂණය කරන්න ඕන එක ඉතා වැදගත් අදහස ගෙනාවා. දැන් ගරු සභාවැත්තුමනි, අපි දැනගන්න කැමතියි දැන් ගිය අවුරුද්දේ නීල හරිත ගෙන අයවැයක් ගෙනල්ලා මේ අවුරුද්දේ නීල හරිත ගෙන වචනයවත් මේකේ නැහැ. ඒතර ලංකාව දැන් සම්පූර්ණයෙන්ම සබාධාම සම්බන්ධ ගැටලු විසඳලාද? ඉතින් ඒ නිසා එතුමා මාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යභාරය තමයි වැඩිපුර කරන්න කියලා මට හිතෙන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන්. ඒ නිසා අපිට කියන්න තියෙන දේ තමයි මේ පළවෙනි කරුණ, එතුමා මේ අර එක එක අවුරුද්දට අර ප්‍රොපගන්ඩා පැත්තෙන් එක එක මාතෘකා දාන. දැන් ඒ නිසා මම පෙන්නුම් කරන්නම් පළවෙනි කරුණ තමයි මේ අයවැයේ කාන්තාවන් සම්බන්ධව ගත්තොත් ඔබතුමා දන්නවා කරු සභාපතිතුමනි, අද සේවා අද රටේ අපේ රටේ කාන්තාවන් මුන දෙන විශාල ප්‍රශ්නයක් තමයි දරුවන් දෙමෝපියන් කවුරුත් මේ දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන් හදා වැඩ ගැනීම පිළිබඳ ප්‍රශ්නය. දැන් එතකොට ඒකට ලෝකෙම කාන්තාවන්ට වෘත්තිමය වශයෙන් ඉදිරියට යන්න බැරිලා තියෙන ප්‍රධානම හේතුවක් තමයි. ශ්‍රම බලකායට එන්න බැරි හේතුවත් ඒකම තමයි. ශ්‍රම බලකායට ඇතුළත් වෙලා ඉස්සරහට යන්න බැරි හේතුව ගත්තත් මේ දරුවන් රක බලා ගැනීම ඇති දැඩි කිරීම තනිකර කාන්තාව විශේෂ බවට කාන්තාවට හිතනවා පිරිමිත් හිතනවා රටක් හිතනවා. ඒක යම්කිසි විශේෂ තත්ත්වයක් තියෙනවා කියන එක මම පිළිගන්නේ නැතුව නෙමෙයි. නමුත් ඒ සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට අදාළ කරලා තිබෙනවා. දැන් එතකොට ගරු සභාපතිතුමනි, එහෙමනම් අපි කියන්නේ මේක ජෙන්ඩර් රෙස්පොන්සිව් විදිහට නම් මේ බජටින් කරලා තියෙන්නේ. පළවෙනි කරුණ තමයි දැන් මේ දරුවන් රැකබලා ගැනීම සහ හදා වැඩීම කියන්නේ කර්මාන්තයක්. මේක සේවාවක්. දැන් එසේ කරන සේවාවන් රටේ තියෙන කීපයක්. ඒතර මම හිතන ඒවා දළ ජාතික නිෂ්පාදිතයට ඇතුළත් එකතු කරන මුදල ඔබතුමාලා අයවැයට එකතු දළ ජාතික නිෂ්පාදනය ගණනය කිරීමේදී එකතු වෙනවා. සේවා ක්ෂේත්‍රයක් විදියට. ඒ කියන්නේ ඩේකයා සෙන්ටර් එකක් තිබුණොත් ඒකෙන් ලැබෙන ආදායම් වියදම් ඒක කරන දායකත්වය එකතු වෙනවා අනිවාර්යයෙන්ම දළ ජාතික නිෂ්පාදනය ගණනය කිරීමේ. නමුත් ගරු සභාපතිතුමනි, ලෝකේ වගේම ලංකාවේත් දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන් නැටි දැඩි කිරීම පිළිබඳ කරන්නා වූ සියලුම දේවල්, ඔවුන්ට කවන පෝණය, ඔවුන් ගෙනියන්නේව, රැක බලා ගන්නේව සියල්ලම ගත්තොත් 85%කට වඩා ආර්ථිකය ගණනය වෙන්නේ නැහැ. ඒවා කරන්නේ ගෙවල් වල අම්මලා අත්තම්මලා නැන්දලා ඒගොල්ලන් තමයි කරන්නේ. ඒවා අන්පේඩ් විදි, ඒවා කිසිම රුපියලක්වත් ගෙවන්නේ නැතිව තමයි තියෙන්නේ. නිසා මම කියන්නේ අඩුම ගන්න. මෙතන ඉරාන් ඇමතුමා ඉන්න නිසා රාජ්‍ය ඇමතිවරයා වශයෙන් අඩුම ගන්න. ඒගොල්ලන් ගෙදර ඉන්න යාට ගෙවන්න කියලා කිව්වොත් තමුන්නාසලා මේ වැඩ කරනාට ගෙවන්නේ නැති පාලනයක් ඇතුළේ මම හිතන්නේම වෙයි කියලා. ඒ කියන්නේ දරුවන් රැක බලා ගැනීම ආර්ථික කටයුත්තකුත් වෙනවා. ඒක ගෙවන්න නැතුව මිනිස්සු කරන්නේ. මම අඩු ගානේ ආණ්ඩුවට යෝජනා කරන ඊළඟ පාර ඔබතුමාලට මේ 2019 අවුරුද්දේ අයවැයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණොත් මම අඩු ගානේ ඉදිරිපත් කරනවා, ඉල්ලා හිටනවා. මේක සැබෑ ලෙසම ජෙන්ඩර් රෙස්පොන්සිව් අයවැයක් ලෙස ඔබතුමාලා කරන්න හිතනවා නම් අඩුම ගානේ ගෙවල් වල සිටින මේ දෙමව අම්මලා ආත්තම්මලා නැන්දලා මේ කාන්තාවන් දරුවා රැක බලා ගැනීම මගින් කොපමණ ආර්ථිකමය වශයෙන් දායකත්වයක් ආතිකයට ගැතු කරනවාද කියන ඉලක්කම රටට කියන්නේ. ඒක අයවැය ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඔබතුමාට යෝජනා කරන්න අන්නේ හා සමාන මුදලක්. ඔබතුමාගේ පුළුවන් කාන්තාවන්ට එරෙහිව තිබෙන අසමානතාවය දුරු කරන්න වෙන වෙනත් අංශවලට වෙන් කරන්න. දැන් ලෝකයේ උද්ඝෝෂණයේ තියෙන්නේ ඒ gedara කරන දෙයට ගෙවන්න කියලා. ගෘහණිය කියලා කියන සමහර කාන්තාවන්ත් අහුවම කියනවා මොකද කරන්න කියලා, රස්සාවක් නැති අය කියනවා මේ මුකුත් නැහැ කියලා. හැබැයි ගෙදරට වෙලා රස්සා 25ක් විතර කරනවා. කාන්තාව කියන්නේ රස්සාවක් කරන්නේ නැහැ කියලා. නිකන් ඉන්නවා කියලා. එහෙම නෙමෙයි. අඩු ගානේ ආයේ අසමානතාවය වෙනස් කරන්න මේ ගණනය කරලා නේ මුදලවත් යොදා ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඊළඟ තමයි දැන් ඔබතුමා බැලුවොත් එහෙම ඔබතුමාලා මෙතන දාලා තියෙනවා ශ්‍රම දායකත්වය අඩුයි කියලා. දැන් මේ ජෙන්ඩර් බේස් බජටින් කියන එකේ ලෝකෙම අඩුයි, ලංකාවෙත් අඩුයි. නමුත් ලංකාවේ ගත්තොත් අඩු ගන්න එක හොඳක් තියෙනවා. විශ්වවිද්‍යාලවල 73%ක් ගරු සභාපතිතුමනි ගැහැණු ළමයි ඉන්නේ. දැන් එතන අවුරුදු 20ෙන් විශ්වවිද්‍යාලවල 100ට එන්නේ 20ෙන් 21ෙන් 73%ක් ගැහැණු ළමයි ඉන්නවා. දැන් මේකලෝ 70 මේකලෝ අවුරුදු 35 වෙනකොට මොකද වෙන්නේ ගරු සභාපතිතුමනි? මං අද හොයලා බැලුවා, දැනට මං හිතන්නේ අමාත්‍යංශ ලේකම්වරු 30ක් ඉන්නවා. 30න් එක්කෙනා ඉන්නේ ලේකම්වරියක්. මම ඇත්තටම හොයන්න කියලා මම අද උදේක වෙන නිසා බැරි වෙන්නේ නැති. නමුත් මම දන්න දෙයක් තමයි සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයට ගත්තොත් වැඩිපුර වෛද්‍යවරියන් කාන්තාවෝ, හෙදියන් කාන්තාවෝ, උපස්ථාන සේවාවේ ඉන්න කාන්තාවෝ වැඩි. මම කියන්නේ 80%ක් විතරම කාර්ය මණ්ඩලයේ කාන්තාවෝ. නමුත් ගරු සභාපතිතුමනි උඩට යනකොට මොකද වෙන්නේ? ඒක උඩට යනකොට සෞඛ්‍ය අමාත්‍යංශය මම දන්නා තරමින් අධ්‍යක්ෂක තනතුරු තියෙන 80%කට ආසන ප්‍රමාණයක් මගේ දැනීමේ හැටියට ඉන් 10කවත් කාන්තාවෝ නැහැ. අධ්‍යාපන අමාත්‍යංශය 250,000 ගුරුවරුන්ගෙන් 1,02,000කට වැඩිය ඉන්නේ කාන්තාවෝ. නමුත් ඒකේ ඉහළ තනතුරු වලට යනකොට කාන්තාවන් නැහැ. ඉතින් ඒ නිසා ඒකට අපි ඒක ඔබතුමාට කියන්නේ. දැන් ලෝකයේ දැන් ඔබතුමාලා දාන සමාගම් අධ්‍යක්ෂක වරියන් ප්‍රමාණය වැඩි කරන්න. ඔව්. දැන් සමාගම් අධ්‍යක්ෂක වරියන් ගත්තොත් සමාගම් අධ්‍යක්ෂක වරියන් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. මම කියන්නේ ඒක කරන්න මට අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් සමාගම් අධ්‍යක්ෂකවරියන් වෙන්නේ යම්කිසි වරප්‍රසාදිත පවුල්වල ගැහැණු. ඒක දෙන්න කමක් නැහැ. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? මේ සාමාන්‍ය රාජ්‍යංශයේ සහ පෞද්ගලික අංශයේ ඉහළට යන කාන්තාවන්ට ගොඩක් අට තියෙන ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමනි ඔවුන්ට දරුවෙක් රකබලා ගැනීම වෙනුවෙන් තමන්ගේ වෘත්ති අනාගතය කප කරන්නලා තියෙනවා. මේක ආර්ථික පැත්තෙන් බලන්නේ මම මේක මේ මනුෂ්‍යත්වයේ පමණක් නෙමෙයි. අද මේ ස්ත්‍රී පුරුෂ සමානතාවය කියන කාරණේ ආර්ථික මේ වශයෙන් ගන්නවා. ස්ත්‍රී පුරුෂ සමානතාවය වැඩිපුර තියන අතරමල ලාභ වැඩි, කාර්යක්ෂමතාවය වැඩි, එහෙම රටවල්වල කාර්යක්ෂමතාවය වැඩි. අප්‍රිකාවම ගණනය කරලා තියෙනවා ස්ත්‍රී පුරුෂ සමානතාවය යම් ප්‍රමාණයකට වැඩි වෙනවනම් අඩු ගානේ 80%කට ගෙන්න පුළුවන් නම් අප්‍රිකාවේ ආර්ථික වර්ධනය 34%කින් වැඩි වෙනවා කියලා. ඉතින් මම මේක ගෙනාවේ ඔබතුමාට එච්චර ලොකු වැඩ කරන්න බෑ. නමුත් අඩුම ගානේ මේ දරුවන් රැක බලා ගැනීම පිළිබඳ ප්‍රශ්නය ඔබතුමාලා ඩේකයා දාලා තියෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවෙන් ගන්න කියලා. දැන් මං හිතන්නේ ගරු සභාපතිතුමනි මේ මුළු පොතේම මැක්කා වගේ ඉන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ලංකාවේ ලොකුම ආයතන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වෙන අඩුම ගානේ මම හිතන්නේ සේවක සේවිකාව 50,000ක්වත් දාන්න ඕනේ මේ වැඩ ටික කරන්න නම්. ඒ නිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නෙමෙයි පාර්ලිමේන්තුවෙන් පටන් අරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පටන් අරගෙන මුදල් අමාත්‍යාංශයෙන් පටන් අරගෙන එක පැත්තකින් මේ ඩේකයා සර්විසස් පටන් ගන්න එක. අනිත් එක ඩේකයාම නෙමෙයි. යම්කිසි අඩුම ගානේ මේක විධායක ශ්‍රේණි වලින් පටන් ගන්න. අමාත්‍යාංශවල අධ්‍යක්ෂකවරියන්ගෙන් ස්ථිර ලේකම්වරියන්ගෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉහළ නිලධාරීවරියන්ගෙන් පටන් ගන්න පුළුවන්. එහෙම වෘත්තීමය වශයෙන් ඉහළ තනතුරකට ආපු කෙනෙක්ට ආවත් අඩු ගානේ ඒ දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් ඔවුන් දරන්නන පිරිවැයක් තියෙනවා. අන්න ඒක කම්පෙන්සේට් කරන්න. ඒක ගෙවන්න. ඔබතුමාලා දැන් මාතෘ නිවාඩු දෙන්නේ නැති සමාගම්වල පඩි ගෙවනවා. ඒක මානුෂිකාර්ථයෙන් හොඳ වුණාට ඒක සමාගම කරන්නේ අමනුෂ්‍ය දෙයක්. ඔබතුමාලා රජයේ බදු මුදල් දෙනවා සමාගම්වලට රටේ නීතියක් තියෙනවා මාතෘ නිවාඩු කාන්තාවන්ට හිමි කියලා. ඒක දෙන්නේ නැති යගේ පඩියෙන් 10,000ක් ගෙවනවා. කමක් නැහැ හැම හරි දෙන්න. නමුත් මම යෝජනා කරන්නේ සමාගම්වලට ගවන්න පුළුවන් නම් මං හිතන්නේ රටේ ඉහළ තනතුරු දරන කාන්තාවන් දසදහස් ගණනක් ඉන්නවා කියලා. අඩු ගානේ රාජ්‍යංශයෙන් හරි පටන් ගන්න ඔවුන්ට දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් වෙනම දීමනාවක් දෙන්න. එහෙම තමයි ලෝකේ මේ ප්‍රශ්නෙට උත්තර හොයලා තියෙන්නේ. 100%ක් උත්තර නැතත්. අවස් මම මේ මාතෘකාව මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව එකක් කියන්න කැමැති එක කරුණක් විතරක්. දැන් ඔබතුමාලා කියන මේක කාන්තාවන් ඉලක්ක කරගත්ත නැත්නම් ස්ත්‍රී පුරුෂ සමානතාවය ගැන හිතලා කරපු අයවැයක් කියලා. ඔබතුමා දන්නවකරු සභාපතිතුමනි ලංකාවේ වැඩියෙන්ම අසංවිධානාත්මක රැකියා ක්ෂේත්‍රයේ ඉන්න ගෑනු ළමයි කාන්තාව. වැඩිපුරම රැකියා අතර මාරු වෙන්නේ ජොබ් මයිග්‍රේෂන් එක තියෙන කාන්තාවන් අතර. මොකද එක්කෝ දුරයි, එක්කෝ හිරිහැරයි, එක්කෝ අපයෝජන ලක් වෙනවා, එක්කෝ පඩි නෑ, එක්කෝ ගණන් ගන්නෙ නෑ. මේ නිසා ගෑනු ළමංගේ වැඩේම කසාද බැඳෙනකම්ම ජොබ් වලින් මාරු වෙවි ඉන්න එක. හොඳ ජොබ් එකක් හම්බුන්නේ නැත්නම්. ඔබතුමාලා හුඟක් මෙතන ආයේ යනවනි ඔය එක එක ෆුඩ් සුපර් මාකට්ස් වලට බලන්නකෝ. අද ඉන ගෑනු ළමයා තව මාස දෙකක් ඉන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලන් එක රැකියාවක ස්ථිර වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ෆෝමල් සෙක්ටර් එක විතරක් නෙමෙයි පෞද්ගලික අංශෙත් පහළ රැකියාවල ඉන්න කාන්තාවෝ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැටුප් වැඩිම වෙනුවෙන් තමුන්නාසල එක සතයක් වෙන් කළාත් නැහැ, බලපෑමක් කළාත් නැහැ සමාගම්වලට. ඊළඟට රැකියා විරිත උපාධිධාරීන් අතර වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඔබතුමාලා රැකියා විරිත උපාධිධාරීන් කියලා ජාතියක් මේ ලංකාවේ ඉන්නවා කියන එකවත් සලකලා නැහැ. එහෙම වචනයක් අයවැයේ නැහැ. දැන් ජෙන්ඩර් බේස් නම් ජොබ් රැකියා මොකද පුරප්පාඩු තියෙන ඇති වෙන්න ආණ්ඩු ආයතනවල. ඒවයි ඔබතුමාලා කිසිම රැකියා ලබා දීමක් ගැන අයවැය සඳහන් කරන්නේ. අද වතුකරේ උද්ඝෝෂණය කරන රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් කියලා. වතුකරේ 140,000ක් දැනට ඉන්න ස්ථිර සේවකයන්ගෙන් ගරු සභාපතිතුමනි මගේ දැනීම හැටියට 110,000ක් විතර කාන්තාව. ඔබතුමාලා ඒ ගැන නිකන් කියලා තියෙන කතා කරලා උත්තර දෙනවා කියලා. එනිසා ගරු සභාපතිතුමනි ජෙන්ඩර් රෙස්පොන්සි කිව්වට ඒක තියෙන්නේ පොතේ විතරයි, ප්‍රායෝගිකව මුකුත් කරලා නැහැ. අඩු ගානේ මම ඒක එකයි මම කිසිම නිෂේධනාත්මක වෙන එකේ කියන්නේ නෙමෙයි කියන්නේ. ඒ නිසා අනිවාර්ය වශයෙන් පෞද්ගලික අංශයටත් ස්ථිර අනිවාර්ණීය වශයෙන්ම නිශ්චිත අයිතිවාසිකම් ප්‍රමාණයක්, නිශ්චිත කාන්තාවන්ට කම්කරුවන්ට නිශ්චිත අයිතිවාසිකම් ප්‍රමාණයක් නීතිගත කරන්න. ඔබතුමාලා හැම වෙලාවෙම ඉල්ලනවා විතරයි. මොකද එහෙම නැතුව මේ තමුන්නාස්ලා කියන සම බලකාය ගන්න ගන්න බෑ. ඒ නිසා තමයි හැමදාම ගාමන්ට් වල බෝඩ් ගහලා තියෙන ඉස්සරහා ඇබෑරතු ඇත කියලා. ගෙවල් වල ගෑන් ළමයි ඉන්නව රස්සා නැතුව ගාමන්ට් වල බෝඩ් එකේ තියෙනවා රස්සා ඇබෑරතු ඇත කියලා. ඒ රැකියාවලට එන්නේ නැහැ. එහෙනම් ඔබතුමාලා අනිවාර්ය වශයෙන්ම ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය, නිසි වැටුප්, අයිතිවාසිකම් එක දුන්නොත් මේ ගෑනු දරුවන් මේ ගෑනු ළමයි ගොඩක් එතෙන්ට යයි. ඒ වගේම මා ඔබතුමාට කියන්න කැමැති මේ මුදල් වලින් තවත් කරුණක්. ලංකාවේ වැඩියෙන්ම ශුද්‍ර මූල්‍ය ණය වලින් විනාශලා තිබෙන ගරු සභාපතිතුමනි කාන්තාව. මොකද ඒවා දෙන්නේ කාන්තාවන්ට විතරයි අර පුංචි සමිතිය හදන්නේ ගෑනු අය එකතු කරලා ගම්වල. මම ලංකාදීප පුවත්පත මේ මෙතන හැන්සාර් කාන් කැමැති මේ බලන්න උන් වාර්තා කරන ශුද්ධ මූල්‍ය සමාගම් වලින් ගිනි පොලියට ණයගත් කාන්තාව 149ක් දිවිනසාගෙන ණය අය කරගන්න අයුතු යෝජනා කරලා මේ තියෙන්නේ. දැන් මේක ගැන අපි පාර්ලිමේන්තුවේ කතා කළා ජනතා මිතුරු වශයෙන්. මංගල සමගර ඇමතිවරයා ගිය මාස කීපයකට කලින් යම්කිසි වැඩපිළිවෙකුත් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ණය කපනවා කෝ රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. නමුත් ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබතුමාලා ඒ වෙලෙට යම්කිසි දෙයක් කිව්වට කරන්නේ නැහැ. ඉතින් එහෙනම් කොහොමද මේ ස්ත්‍රී පුරුෂ ස්ත්‍රීය ගැන බලලා කරපු අයවැයක් කිව්වට මොනවද තියෙන්නේ? ගරු ඇමතුමා මට ඇත්තටම තියෙන කෙටි වෙලාවයි ඔබතුමාගේ කතාවෙදි පිළිතුරු දෙන්න නම් බලන් කැරිමේ කැමතියි. හරි. කියන්නකෝ තත්පර 10ක් හා
වත් ඇත්තටම ඒක ක්‍රියාත්මක කරලා තිනවා ණය කපා හැරලා තිනවා ඒ වැඩපිළිවෙල තවත් ඉදිරියට අපි ගෙනියනවා උතුරේ විතරක් නෙමෙයි අනුරාධපුර ඒ ප්‍රදේශයේ ඒ කරගෙන යනවා.
නමුත් ගරු ඇමතුමනි මම ඉතාවගේ කීමෙන් කියනවා මේ ඔබතුමාලා කීපයක් කරලා ඇති. නමුත් ඉතා පැහැදිලිව මේක වැඩපිළිවෙලක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිසා කරුණාකරලා මේක හොයලා බලන්න. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉන්න කාන්තාවන් පමණක් නෙමෙයි පීඩාවට ලක් වෙලා තියෙන්නේ වෙනත් පිරිමි නොවන ගැහැණු නොවන වෙනත් ලිංගිකත්වයන් ජීවත් වෙන ලෝකේ පුරා. දැන් අපිට වඩා පසුගාමී ඉන්දියාවේ තමිල්නාඩුවේ පසුගිය දවස්වල මම දැක්ක Hindu එකේ තිබුණා මේ පාර්ලිමේන්තු පුස්තකාලේ තියෙන Hindu පත්‍රයේ තිබුණා මොකද්ද? ට්‍රාන්ස්ජෙන්ඩර් කමියුනිටීස් වලට ඉන්දියන් තමිල්නාඩු ස්ටේට් ගවර්න්මන්ට් ඔවුන්ට ව්‍යාපාර පටන් ගන්න ලක්ෂ 20 සිට ලක්ෂ 50 දක්වා ණය දෙනවා කි. මොකද ජෙන්ඩර් බේස් කොම එතන හැම කෙනාම අයිති. අප ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති එවැනි දේවල් අඩු ගන්න කරන්න හිතන්න ඔබතුමා ලොකු වැඩ කරන්න බැරි නිසා ඔය මිලියන 100ක් 200ක් දාලා කරන්න පුළුවන් දේවල් කරන්න. මට දැන් අපේ මන්ත්‍රීතුමා කියනවා ඔබතුමාලා කාන්තා ගැන කතා කරාට මේක පාර්ලිමේන්තුව අදාළ දෙයක්. පාර්ලිමේන්තුවේ මාධ්‍ය වේදිකාව සඳහා තිබුණු විවේක කාමරයත් වහලා කියලා. ඉතින් ඒක ඇරලා දෙන්න කියලා තිල්ලා හිටනවා. ඒ වගේම මාධ්‍ය දිනගෙන් කරුණාව ඉල්ලා සිටිනවා. මම මේකත් කියන්න හිතන් හිටපු දෙයක්. අවසාන කරුණ වශයෙන් මේ ස්ත්‍රී පුරුෂ භාවයේ සමාජ භාවයේ සම්බන්ධ මම ඔබතුමාලා ඉල්ලා හිටනවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තියක් ආර්ථික බජටින් එකක් හදනවා නම් ගරු සභාපතිතුමනි ඒක ඇමතිතුමනි ඒක යෝජනා කරන රජයේ ආයතන වලට. ඒක ආණ්ඩුව විතරක් හැදුවට වැඩක් නැහැ. ඒක පෞද්ගලික අංශයේ තියෙන්න ඕනේ. ඒක රාජ්‍ය අංශයේ තියෙන්න ඕනේ. තමන්ගේ ආයතන බජටින් වලදී ඒක බලන්න. අනිත් පැත්තෙන් ගත්තොත් මිනිසුන් ඔළු සුද්ධ කරන්න. ඔබතුමා දන්නවා ඉතාලම කුණු ආකාරය ඉතාලම කළු ආකාරයට මාධ්‍ය වාර්තා කරන්නේ මොන හරි කාන්තාවකට වුණා. මෑත කාලේ වෛද්‍යවරියක් එකතරින් මොනවාද රියානතුරක් සිද්ධ වෙච්ච වෙලාවේ ඉතාලම පහත් මට්ටමින් තමයි වාර්තා කළේ ඒ වෛද්‍යවරියගේ රියානතුර. එතුමියගේ ඇඳුම් පැඳුම් පිළිබඳ. දැන් ඒ ගැන මම මේ ගරු මාධ්‍යවේදීන්ට මොකද්ද විවේක කාමරයේ දෙන්න කියලා කතානායකතුමන් ඉල්ලා සිටින ගමම මම අහන්න කැමති මාධ්‍යවේදීන් පැත්තෙන්වත් ඒ වාර්තාකරණය ගැන ඔබතුමිලා මොනවද ලියුවේ කියලා. බොහොම නිහතමානී බොහොම ගරුත්වේ. ඉතින් ඒ නිසා මේ මාධ්‍ය වලට කාන්තාවන්ට සහ පොදුවේ මිනිසුන්ට අපහාස කරන තෝ ලියන්නේ කොහොමද කියන එක ගැනත් උගන්වන්න අයවැය මුදලක් වෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේක ඇත්තටම කරනවා. ඊට පස්සේ මම එතනින් ඉස්සරහට එන්න කැමති ගරු සභාපතිතුමනි ඉතිරි වෙලා තිබෙන වෙලාව ඇතුලේ දැන් මේ අයවැය ඉදිරි මේ අයවැයවල් ගත්තොත් ගරු සභාපතිතුමනි ඇත්තටම වාර්තා විතරයි. මම කියන්න මේ අපි ඉදිරිපත් කරා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව මාතේ සමාජිකයේ සුමන්දර මහත්මයා සභාපතිත්වයේ දරන ඒ රාජ්‍ය මුදල් කාරක සභාව අපි හඳුනාගත්ත දෙයක් තමයි මොකද්ද මේ අයවැය ඉදිරිපත් කිරීම අපි මෙතෙන්ට පොත් අච්චු ගහලා කරාට අපි පිළිගන්නවා ඇස්තමේන්තු ඒවා ඉදිරිපත් කරාම ඒවා 100ට 100ක්ම හැම වෙන්නේ නැහැ කියලා ඒක කවුරුත් පිළිගන්න 100ට 100ක් නෙමෙයි සමහරට 95ක්වත් වෙන්නේ නැහැ 90ක් වෙන්නේ නැහැ ඒකත් අපිට පිළිගන්න පුළුවන්. නමුත් කරු සභාපතිතුමනි රාජ්‍ය මුදල් කාරක සභාවල එයට ලැබී තිබෙන සීමිත පහසුකම් මත අඩු ගානේ හරියට පරිවර්තනය කරගන්න කාර්ය මණ්ඩලයක් නැති කාරක සභාවක් ඒ අමාරුවෙන් හඳුනාගත්ත දේවල් ඇතුළේ මොකක්ද අපි හඳුනාගත්තේ මේ තියෙන එක වාර්තා කරපේ. පැහැදිලිවම ගත්තොත් කරු සභාපතිතුමනි මේ ඉදිරිපත් කරන යෝජනා මේ ඉදිරිපත් කරන ඇස්තමේන්තු අපේ මේස මත කොණ්ඩක ගහලා තියෙන පොත්පත් මේවා කියන්නේ එකක් කරන්නේ සහ මුලින්ම වෙනස් එකක්. ඒ කියන්නේ මේ මුදල් වලට වගකීමක් නැහැ. මේ එහෙම තමයි රාජ්‍ය මුදල් කාරක සභාව කියන්නේ මොකක්ද? 2017 අයවැය සපයන ලද සංඛ්‍යා දත්තයන් මගින් 2017 තත්ත්ව විදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව යලිත් වරක් නොමග යවා ඇත. එන කලිනුත් කළා තියෙනවා. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි මෙතන ඉදිරිපත් කරන වார்த்தාවයි කරන දෙය අතර ගත්තොත් අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. මේක බලන්න අපේ සොයාගැනීම්. ඒ කියන්නේ මුදල් වෙන් කරනවා යම්කිසි අරමුණකට මෙන්න මේ ඇස්තමේන්තුවට අවුරුද්ද අවසානේ කරලා තියෙන්නේ මොනවද? නිරීක්ෂණ මම කීපයක් කියන්නේ. රාජ්‍ය මුදල් කාරක සභාවේ නිරීක්ෂණය. මේවා මේ යම්කිසි විද්‍යාත්මක පදනමක් මත කරපු දේවල් දේශපාලන වශයෙන් නෙමෙයි. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ අපේ නිරීක්ෂණය තමයි අයවැය කළමනාකරණය පැත්තෙන් ගත්තොත් අසතුටුදායකය. යන්නේ කොහෙද මල්ලෙ පොල් කළා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තොත් අසතුටුදායකයි. අධ්‍යාපනය මත වැය වැඩ කිරීමේ අරමුණ සාක්ෂාත් නොකෙරේ. ඊට පස්සේ පරිසර අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ ඒක නම් තියෙන අනතුරු ඇඟවීමක්ද සහිතව සතුටුදායකයි. ප්‍රවාහන අමාත්‍යාංශය අසතුටුදායකයි. මම දැක්ක සිරිපාල මහත්තුමා දැන් කතා කරනවා. එතුම තමයි කලින් හිටියේ. එහෙම යුදහා මේ පශ්චාත් යුද මොනවාද පුනරුත්ථාපන අමාත්‍යාංශය යුද්ධෙන් පස්සේ අනාථ වෙච්ච මිනිස්සුන්ට කරන්න තිබිච්ච දේ අමාත්‍යාංශය අසතුටුදායකයි. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි පොදුවේ අයවැයට මෙතන ඉදිරිපත් කරන ගණුව නෙමෙයි අමාත්‍යාංශය වැඩ කරන්න කියන්නේ. ඊට පස්සේ බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශය. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය රජයේ කතා කරද්දී කියනවා පෝරසාන ආධාර දෙනවා ඔක්කොම කරනවා කියලා. ගොවියා ගොඩ ගන්නවා. නමුත් මොකද්ද අපේ නිරීක්ෂණය? නිරීක්ෂණය තමයි මෙන්න මේක. සමස්තයක් වශයෙන් කෘෂිකාර්මික වේදම් 2008 දී අඩු කර ඇති අතර 2018 දී අඩු කරනු ඇති අතර සමස්ත වේදමේ සහ දළ දේශයේ නිෂ්පාදිත යන දෙකෙහිම කොටසක් වශයෙන් එහි පස් අවුරුදු සාමාන්‍යයට වඩා පහත වැඩිනු ඇත. සරලව ගත්තොත් පසුගිය අවුරුදු 5 දී කෘෂිකර්මාන්තයට ආණ්ඩු වලින් වෙන් කරපු මුදලට වඩා 2018 අවුරුද්දේ ඔබතුමාලා ප්‍රායෝගික වශයෙන් කළ තියෙන අඩු මුදලක්. රටේ දළ දේශයේ නිෂ්පාදිත කෘෂිකර්මාන්ත දායකත්වයත් අඩු වෙලා. මෙවන් අඩු කිරීම ප්‍රතිපත්තිමය අරමුණු වලට සහ මෙම අංශයට රජය දක්වන කැපවීමට එරෙහි වේ. දැන් මෙතන එකක් කියන ගොවියට කරන්නේ වෙන එකක්. නිසා අයවැය කතාව එකක් කරන්නේ තව එකක්. අධ්‍යාපනය. අධ්‍යාපන අමාත්‍යාංශය කරු සභාපතිතුමනි මෙතනින් මුදල් වෙන් කරනවා. හැබැයි මුදල් වෙන් කරාට ඒවා ක්‍රියාත්මක කරන්න මේ බලන්න. මුදල් කාමාත්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාව කියන මෙන්න මෙහෙම. දළ දේශයේ නිෂ්පාදනය 6%ක් වෙන් කිරීම සමහර විට දුෂ්කර ඉලක්කයක් විය හැක. කෙසේ වෙතත් ඒ සඳහා දළ දේශයේ නිෂ්පාදනය 1.5%කට අඩුවෙන් තිබූ ඉතා අඩු මට්ටමකට ළඟා වී තිබූ අතර එය වැඩි කිරීම රජය පොරොන්දු වී තිබේ. එබැවින් වර්තමාන සහ අනාගත අයවැයවලදී මෙම අංශය සඳහා වෙන් කරනු ලබන මුදල සෑම වසරකම ක්‍රමිකව වැඩි වීම බලාපොරොත්තු විය යුතුය. නමුත් දළ දේශයේ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වියදම අඩු කිරීම ප්‍රතිපත්තිමය අරමුණු වලට මුළුමනින්ම පටහැනි වේ. ඔබතුමාලා එන්නෙන් අඩු කරනවා. දැන් ගොඩක් අය අගය කරා අර දරුවන් 14 දෙනෙක්ට ලංකාව වැඩිම ලකුණු ගන්න දරුවන් 14 දෙනාට උසස් පෙළින් ඔය විශාල ඉහළ විශ්වවිද්‍යාලයට යන්න ඉඩකඩ දීලා තියෙනවා. අපි පිළිගන්නවා ඒක හොඳ දෙයක් ප්‍රශ්නයක් නෑ. නමුත් ගරු සභාපතිතුමනි මේක ඇත්ත මොකද්ද කියලා බැලුවොත් ඔබතුමාට තේරෙයි දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශය තුල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තුල තියෙනවා මේ බලන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මිලියන 882ක් කපලා තිබෙනවා සිසුන් සඳහා ශිෂ්‍යත්ව සහ ණය යෝජනා ක්‍රම
ආදී. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
හොඳයි සභාපතිතුමනි මට මං හිතනවා ඔබතුමා මූලාසනයට එන්න ගිය වෙලාවත් එකතු කරලා දෙන්න කියලා වෙලාව පටන් ගත්තේ ඊට කලින් නිසා. හොඳයි. මිලියන 882ක් කපලා තියෙනවා. 61%ක අඩුවීමක්. දැන් මම කියන්නම් මේක ශිෂ්‍යත්ව සඳහා කතාව. දැන් බලන්න වෙනත් රටවල් සමග ශිෂ්‍යත්ව අධ්‍යාපන වැඩසටහන සඳහා තිබිච්ච මුදලෙන් 2018 දී ඊට කලින් අවුරුද්දට වඩා මිලියන 19ක් කපලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල හොඳම දක්ෂතා දක්වපු උපාධි අපේක්ෂකයන්ට ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලට ඇතුළු වීම පිණිස ශිෂ්‍යත්ව වැඩසටහන. මේක ගරු සභාපතිතුමනි අපි උසස් පෙළ කරපු හැම කෙනාම දන්නවා විශ්වවිද්‍යාල ගියපු අපි පුංචි කාලේ ඉඳන්ම අපිට කලින් ඉඳන්ම මෙහෙම වැඩපිළිවෙලක් තිබුණා. මට මතකයි මගේ අවුරුද්දේ අයිලන්ඩ් ෆෙස් වෙච්ච මැත්ස් වලින් ගච්ච ශිෂ්‍යයා ඔහු ඕස්ට්‍රේලියාවට ගියා ශිෂ්‍යත්වෙකින්. දැන් එහෙම වැඩපිළිවෙලක් තිබුණා මේ අලුත් එකට වඩා. ඔබතුමාලා මොකද්ද කරලා තියෙන්නේ? 2017 දී මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙලට මිලියන 500ක් වෙන් කළා තිබුණා. 18 දී මිලියන 100යි. ගිය අවුරුද්ද ඔබතුමාලා මිලියන 400ක් අඩු කළා තියෙනවා. මිලියන 400ක් අඩු කළා තියෙනවා. මට ඒ වගේ කියන්න බර රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුළුවත් වීමට නොහැකි සිසුන් සඳහා නයෝජනා ක්‍රමය. 2017 මිලියන් 300යි ගිය අවුරුදු මිලියන් 135යි දීලා තියෙන්නේ 165ක් කපලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ මේකයි. ඔබතුමාලට ගොඩාක් කියන්නේ ඔබතුමාලට බොරු කරන්න පුළුවන්. ඔබතුමාලා ඒ සඳහා දක්ෂයි. නමුත් ඔබතුමාට කියන්න තියෙන්නේ හැමදාම හැම කෙනාම රවට්ටන්න බෑ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ අයවැය වලට වගකීමක් නැහැ ගරු සභාපතිතුමනි. පාර්ලිමේන්තුවට තියෙනවා ව්‍යස්ථාපයෙන් බලතල. හැබැයි ඇමතිවරු මෙතන බහුතරයේ තියෙන නිසා සම්මත කරගෙන ගිහිල්ලා Tamanට ඕන ඕන දේවල් කරනවා. මම වෙලා වෙන තේ සභාපතිතුමාට කියන්නේ වාහන වලට සඳහා පමණක් ගරු සභාපතිතුමනි. ඇස්තමේන්තු ඉදිරිපත් කරන ආණ්ඩුවයි. අවුරුද්දට වාහන මිලදී ගන්න මෙච්චරයි කියලා. මට මතක විදියට වාහන සඳහා 2017 අවුරුද්දේ 2018 යාවේ ඇස්තමේන්තුව තිරිච් එක වගේ අතිවිශාල ප්‍රමාණයක් මට මතක විදිහට 120 ගණනකට වැඩියෙන් ඔබතුමාලා වැඩියෙන් පාවිච්චි කරලා තියෙනවා. අවසාන වශයෙන් ඉනිසා මට කියන්න තියෙන්නේ
කාලය අවසානයි ඔබතුමා.
තත්පර විනාඩියක් දෙනකොට සභාපතිතුමා ඔබතුමාලගේ ඉලක්කකරු ඉරාන් නැමැතුමනි. ඔබතුමාලගේ විෂන් 2025 කියන එකේ තිබුණා මොනවද? රැකියා දසලක්ෂයක් ගේනවා. ඒක තිබුණේ 2020 වෙනකොට අවුලා අරුදු පහල වෙනකොට. රැකියා දසලක්ෂයක් ගේනවා. ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ඩොලර් බිලියන් 5ට ගේනවා. අපනයනේ ඩොලර් බිලියන් 10 ඉඳලා ඩොලර් බිලියන් 20ට ගේනවා. ඒක පුද්ගලයාදම ඩොලර් 5000ට ගේනවා කියලා. දැන් තව මාස 7යි තියෙන්නේ. මේ ඉලක්ක ඔක්කොම ඔබතුමාලා ගණන්ලා නැහැ. එකක්වත් ගණන්ලා නැහැ. කිට්ටු වෙලාවක් නැහැ. කිට්ටු වෙලාවක් නැහැ. ඔබතුමාලා කියන විදිහට රැකියා දසලක්ෂය ඒක දැන් හොයාගන්න
ඔබතුමාගේ කාලය
ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ ඔබතුමාලගේ මේ අයවැය තවත් මාධ්‍ය සංදර්ශනයක් මිසක් වෙනත් දෙයක් නෙමෙයි. එකම එක දෙයක් කියන්න කැමති අන්නර දුර්වල පුද්ගලයන් දුර්වල සමාජ කණ්ඩායම් ගැන අවධානය යොමු කරලා යම් යම් සහන ලබා දීම අපි දකින එක අගය කරන්න ඕන දෙයක්. නමුත් සමස්යක් වශයෙන් ගත්තොත් මේකේ රට ඉස්සරහට ගෙන බැරි අයවැයක් කියන එක තමයි අපේ අදහස. බොහොම ස්තුතියි.
ඔබතුමාට ගරු රංජිත් මද්දුම් බණ්ඩාරා මාත්‍යතුමා විනාඩි 20ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමනි, 2019 වර්ෂය සඳහා ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමා මේ රජයේ වෙනුවෙන් ගෙනාපු අයවැය සම්බන්ධව අපේ විමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබ දීර්ඝ විස්තරයක් කරා. මම කියනවා මෙතුමගේ අයවැය මේ රටේ සෑම කොටසක්ම රජයේ සේවකයා ගොවියා දීවරයා දුප්පත් එක්කන අධ්‍යාපනය මේ හැම අංශයක් වෙනුවෙන්ම සහන දෙන සංවර්ධනය කරන අයවැයක් ලෙස මා හඳුන්වන්නේ. අපි දන්නවා රටක සංවර්ධනය තියෙන්නේ රටක දියුණුව තියෙන්නේ ඒ රටේ ආයෝජන අනුව. අපේ ආණ්ඩුව බාර ගන්නකොට විශාල ණයකන්දක් එක්ක රටේ ජාතික ආදායම ණය ගෙවන්න බැරි තත්ත්වයක තිබ්බේ. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු දෙකකට ඉස්සර මැතිවරණයේ තිබ්බේ. ආණ්ඩුව ගිනියන්න බැරි තත්ත්වයක් තිබ්බේ. අද අපි ඒ ණය ගෙවමින් රටට ආයෝජන අපි වැඩි කරලා තියෙනවා. 2014 වෙනකොට ආයෝජන විදියට මූලධන වියදම් විදියට කැපිටල් එක්ස්පෙන්ඩිචර් මේ රටේ බිලියන 487යි. අපි මේක අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරලා තියෙනවා. 2015 487 603 කරලා තියෙනවා. 2017 වෙනකොට 257 කරලා තියෙනවා. මෙවර අයවැයෙන් අපි රටේ සංවර්ධනය වෙනුවෙන් අපි ආයෝජනය කරනවා බිලියන 756ක්. හැම ශේෂයටම අපි දන්නවා රටක මේ ආයෝජනය කරද්දී රටේ පඩි වැඩි කරද්දි ගොවියගේ වීමින වැඩි කරද්දි බඩඉරුමු මිල වැඩි කරද්දි රටේ උද්ධමනය වැඩි වෙන්න ඕන. අපේ රටේ පහුගිය අවුරුදු උද්ධමන වේගය 4%. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට අපි පාලනයක් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලට වැඩිය රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තාම පහලින් තියෙන්නේ. පරිප්පු කිලෝ එක, සීනි කිලෝ එක, පිටි කිලෝ එක, කිරිපිටි පැකට් එක 2015ට ඉස්සෙල්ලා 2014 තිබ්බට වැඩිය තාම අඩුව තියෙනවා. ඩීසල් පෙට්‍රල් මිල අපි අද මිල සූත්‍රයක් හදලා එදාගත් අධික ලාභය වෙනුවට සහන මිලට ලබලා දෙනවා. ගෑස් ටැංකියක් ඒගොල්ලෝ වික 2500 අපි තවම ඉකන්නේ 1800ට. මේ රටේ උද්දමනය පාලනය කරපු එක මාණ්ඩුව. එක මාණ්ඩුව. ඒ විතරක් නෙමෙයි අපි රජයේ සේවකයාගේ පඩි වැඩි කරද්දී බලන්න අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල අධ්‍යාපනයේ ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙල යටතේ 2014 රුපියල් මිලියන 44000යි මූලධන වියදම් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය වියදම් කරලා තියෙනවා. මේ අවුරුදු වෙනකොට 44000 මිලියන 105000 වෙනකම් වැඩි කරලා තියෙනවා. 105000 වෙනකම් අධ්‍යාපනයට වෙන් කරන මුදල දෙකහමාරකින් වැඩි වෙලා තියෙනවා. ගමේ පාසල් වලද සියලු අවශ්‍යතාවයන් සැපිරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි පොඩ තමුන්නාන්සේට මම ඉඳ දෙන්නේ මට පස්සේ කතා කරලා. නෑ නෑ මොකද තමුන්නාන්සේගේ වෙලාවෙත් තමුන්නාන්සේ කතා කරන්න. මේක මගේ වෙලාව. මොකද මම වැරද්දක් කිව්වනම් කියන්න.
මෙච්චර අර එක ගමකට ළඟම පාසල හොඳම පාසල කියන එකේ සල්ලි වියදම් කරලා තියනවා කියලා. බබුතුමා දන්නේ නැහැ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මේ වෙනකොට ගොඩනැගිලා ඉස්කෝල ආරම්භ වල තේරුම් ගන්න නමුත් කොන්ත්‍රාත්කාරයට මුදල් දෙන්නේ නැතුව තාම ගෙවනවා.
තමුන්නාන්සේ කතා කරන්නේ අපි කතා කරන්නේ අධ්‍යාපනය ගැන. තමුන්නාන්සේ කතා කරනවා කොන්ත්‍රාත්කාරය ගැන. ඔන්න මන්ත්‍රීතුමාගේ වැඩේ. මන්ත්‍රීතුමා සංවර්ධනය ගැන කතා කරන්නේ. තමුන්නාන්සේ කතා කරන්නේ කොන්ත්‍රාත්කාරය ගැන. වාඩි වෙන්න අපි සල්ලි දෙනවා. දෙකහමාරු ගුණයකින් අපි වැඩි කරලා තියෙනවා. සමෘද්ධිය තමුන්නාන්සේලාගේ ව්‍යාපාරය. සමෘද්ධි වාඩි වෙන්න. සමෘද්ධි ව්‍යාපාරය. තමුන්නාන්සේලා අවුරුදු 24ක් තිස්සේ මේක දේශපාලන ව්‍යාපාරයක් කරා. මේක දේශපාලන ඡන්ද ගැනීම ව්‍යාපාරයක් කරා. තමුන්නාන්සේලා දුන්නු සමෘද්ධිකා අයටත් තුන් ගුණයකින් වැඩි කරේ අපි. මෙන්න මුදල් තියෙනවා. 2014 වෙනකොට සමෘද්ධියට වෙන් කරපු මුදල බිලියන 14යි. බිලියන 14යි. අපි අද දෙනවා බිලියන 40ක් දෙනවා. මේ අවුරුද්දේ තව බිලියන 10ක් වැඩි කරනවා. ඇයි මේ බිලියන 10 වැඩි කරන්නේ? පස් තුන් ගුණයකින් තුන හමාර ගුණයකින් 3.5කින් වැඩි වෙලා තියෙනවා සමෘද්ධියට දෙන ආදාන. ඒ විතරක් නෙමෙයි. ඔගොල්ලන්ගේ පාරවල් වලට අර ඡන්දේ කිට්ටු කරලා හදපු ඒවට අපි තමයි ඇවිල්ලා සල්ලි ගෙව්වේ. කොන්ත්‍රාත්වල ගමේ හැදුවා ගොඩනැගිලි. ණයට හැදුවේ අපි ඇවිල්ලා මහා මාර්ගවලට විතරක් බිලියන 22ක් ගෙව්වා. ඔව්. ඒ වගේ පොළු තියලා ගිය ආණ්ඩුව දැන් කතා කරනවා සල්ලි ගෙව්වේ නැහැ කියලා. සල්ලි ගෙව්වේ නැහැ කියලා. වාඩි වෙන කරුණා කළා. ඒ විතරක් නෙමෙයි. අද අපි මයිට දෙන්නේ මයිට. ගරු සභා මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි. පෞගිය කාලෙම මේ කරේ පෞගිය අවුරුදු 4ෙත් සමෘද්ධි ඇමතිරිය SP දිසානායක කැමතිලා. මේ රටේ ඉන්නවා ගම්මල අහිංසක දුප්පත් උදවිය සමෘද්ධි ගන්න. සමෘද්ධි ආධාර ගන්න සුදුසුකම් අයට දුන්නේ දේශපාලනය කරේ. අපි මේ සැරේ පවුල් 106කට දෙන හැම වසමකම 40ත් 50ත් අතර ගානකට අසාදාන්ට ලක්වෙච්ච දුප්පත් මිනිස්සුන්ට සමෘද්ධිය දෙන්න කතා කරනවා. මේ විදිහට අපි විශාල මේකක් අපි රජයේ සේවකයා වෙනුවෙන් වැඩියම වැඩ කරපු ආණ්ඩුව අපි එනකොට රජයේ පහළම ශ්‍රේණියේ කම්කරුවා ගත්තේ රුපියල් 11730යි මූලික වැටුප. ලබන අවුරුද්ද වෙනකොට එයාගේ වැටුප 24250ක් වෙනවා. දෙස ඒට අමතරව තව 2500කුත් දෙනවා මේ සැරේ.
කොහොමද වැඩි?
2500කුත් දෙනවා. ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? රජයේ සේවකයාට යම් ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න අද පුළුවන්කම අපේ ආණ්ඩුව දීලා තියෙනවා. හෙදියෙකුට මූලික වැටුව 15620යි. ඒක වැඩි වෙනවා 32525ක් වෙනකම්. දෙගුණකට වැඩි. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ මූලික වැටුප 47515යි. ඒක වැඩි වෙනවා 98,650ක් විතර. ඊට අමතරව මේ සැරේ තවත් වැඩි කරනවා. මේ තවත් වැඩි කරනවා. තමුන්නාන්සලා ඉන්න කාලේ රජයේ සේවකින්ගේ වැටුප් බිල තිබ්බේ බිලියන 440යි. දැන් අපි මේ අවුරුද්ද වෙනකොට රජයේ සේවකින්ගේ වැටුප් බිල වෙනවා බිලියන 692ක් වෙනකන් වැටුප් 697ක් වෙනකන් 697ක් වෙනකන් වැටුප වැඩි වෙනවා අපේ ආණ්ඩු මුණාමාරුකම් තිබ්බත් රජයේ සේවකයන් සලකලා තියෙනවා විශ්‍රාමිකයට තමුන්නාසය කාලේ වැටුප් වැඩි කළා අපි 2015 තමයි 2006 වෙච්ච වැටුප් වැඩිවීමේ විශ්‍රාමිකයාගේ වැටුප් විෂමතාවය වෙනස් කරේ අපි මේ සැරේ අපි වැටුප් විෂමතාවය වෙනස් කරන්න බිලියන 12 වෙන් කරලා තියෙනවා ඒ කියන්නේ 2017 වෙනකම් විශ්‍රාමගේ හැමෝගෙම අපි විශ්‍රාම වැටුප් වැඩි කරනවා ගිය සැරේ වැඩි කරා 3,500කින් මේ සැරේ 1,800 ඉඳලා රුපියල් 12,000 වෙනකම් විශ්‍රාමයට පැරිනවා. එහෙමයි ආණ්ඩුවක් වැඩ කරන්නේ. අපි 2014 මේ රටේ විශ්‍රාම වැටුප් වලට ගියේ බිලියන 150යි. දැන් යනවා බිලියන 252ක් යනවා මේ අවුරුද්ද විශ්‍රාම වැටුපට යන ගාන. අපි එහෙමයි මුණ ප්‍රශ්න තිබ්බත් රජයේ සේවයකට සලකලා තියෙනවා. පොලිසියේ සමහර අය කතා කරනවා හිටපු ඇමතිවරු මම දැක් අද කියලා තිබ්බා හිටපු ඇමතිවරු වැඩ කරලා තියෙන පොලිසියේ සලූට් ගහන්න විතරයි කියලා. පොලිසියේ රාළහාමි කෙනෙක් මගේ ළඟ තියෙනවා රාජ්‍ය පරිපාලනයෙන් අපි හදපු මේක. පොලිසියේ රාළහාමි කෙනෙක් RS1 එක වැටුප ගත්තේ පොලිසියේ රාළහාමි කෙනෙක් මූලික වැටුප පොලිසියේ රාළහාමි කෙනෙක්ගේ 14,280යි අපේ ලබන අවුරුද්ද වෙනකොට 29,580යි මීට අමතරව පොලිසියේ රාළහාමි කෙනෙකුට 40%ක් දෙනවා වනීතිය හා සාමයේ පිළිබඳ හිටපු ඇමතිවරයාට කියන්නේ විදියට කියන්නේ සේරම එක්ක අහුවෙලා ගත්ත 23,000 වෙනුවට දැන් 60,000ක් 55,000ක් පොලිසියේ රාළහාමි කෙනෙක් ගන්නවා සමහර අය කියනවා රාළහාමි ලා සැලූට් ගහපු එක විතරයි කියලා මේ අවුරුදු 20ක් ආණ්ඩු කරපු දෙය මේ කියන්නේ. ඕගොල්ලන්ට සැලුට් ගහපේ වැඩත් පොලිසිය රාළහාමිලට පොලිසියේ SP මහතුරුන්ට පඩි වැඩි කරලා තියෙනවා. පොලිසිය රාත්ම ගරුත්වයක් ඇතුවේ ජීවත් වෙන්න වැඩ කරන්න අපි පොලිසිය අයට පොලිස් ස්වාධීන පොලිස් කොමිසම පිටවල දැන් අපේ මන්ත්‍රීවරු අපිට බයිනවා අපිට පොලිසියෙන් මුකුත් කරගන්න බෑ කියලා. ඉස්සර එහෙම නෙවෙයි. ඉස්සර කියන්නේ පහුගිය කාලේ ඔය කියන ඉන්න කාලේ පොලිසියට ගිහිල්ලා පොලිසියේ පුටුවල වාඩි වෙලා පොලිසියට බලපෑම් කරපු කාලයක් තිබ්බා. සිද්ධි මන්ත්‍රීතුමා හැමෙන් බලපෑම් වලින් හොඳට ගුටි කාපියෙක් කෙනෙක් නේද? හොඳට ගුටි කාපියෙක් කෙනෙක්. අපේ සභාවේ සභාපතිතුමා. අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා පොලිසියේ සියල්ලට ස්වාධීනව රාජකාරී කරන්න. රාළහාමිට පුළුවන්, ඔවයිසිට පුළුවන්, ඒස්පිට පුළුවන්, එස්පිට පුළුවන්. මේ සියල්ලට ස්වාධීනව රාජකාරී කරන්න. පොලිසිය අයට අද ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න පොලිසිය අයගේ අපි වැටුප් වැඩි කරලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ කියලා තියෙන්නේ පොලිසිය බාර හිටපු ඇමතිරුන් තමන් පොලිසිය බාර ඇමතියයි පෙන්වමින් උටුන්නක් දමාගෙන සැලුට් ගස්සා ගැනීම පමණක් කර ඇති බව. කොහොමද මේවා කියන්නේ? මහන්නේ මෙහෙම තමයි සමහර අය කියලා තියෙන්නේ. පොලිසියට අපි පොලිසියේ පඩි වැඩි කරලා තියෙනවා. උසස් වීම ක්‍රමවේද ඇදුවා. උසස් වීම වල දේශපාලනේ ගෑවේ නැහැ. බඳවා ගැනීම වල දේශපාලනේ ගෑවේ නැහැ. පොලිසියේ ස්වාධීනත්වයයි ආත්ම ගරුත්වයයි අපි පොලිසිය ඇති කරලා තියෙනවා. ඉතින් මේ ගැන මම හිතන්නේ සමහර අයට එක්සත් ජාතික පක්ෂයෙන් මේවා කරනකොට පොඩ්ඩක් රිදෙනවා. සමහර අය එක්සත් ජාතික පක්ෂයෙන් මේවා කරනකොට සමහර අය එක්සත් ජාතික පක්ෂයට ගහන්න යනවා. මම හිතන්නේ මේ දේ කරන්න එපා කියලා අපි ඒ අයට කියනවා. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ අවුරුද්දේ මේ සියල්ල කරද්දී ගමේ සංවර්ධනය සීග්‍ර කරන්න. දසලක්ෂ 42000ක් බිලියන 42ක් ගම් පෙරළි වැළපිල්ල යටතේ හැම මැතිවරණක් කොට්ටාසම ලක්ෂ 3000ක් පාරවල් හදන්න, ජල යෝජනා ක්‍රම දෙන්න, පිට්ටනි හදන්න, ස්වයන් රැකියා ඇති කරන්න, ගෙවල් වලට ණය දෙන මිලියන 42000ක්. ඒ විතරක් නෙමෙයි, මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට මේ රටේ ව්‍යාපාරිකයා, මේ රටේ තරුණයා, මේ රටේ කාන්තාව ගොවියා ගන්න ණයට ආණ්ඩුවෙන් භාගයක් පොලී ගෙවනවා. ඉතිහාසයේ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. 13 නම් පොලී ආණ්ඩුවෙන් 6.5ක් ගෙවනවා. 1,60,000ක් ණය දීලා තියෙනවා අපේ ආණ්ඩුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ක්‍රමය යටතේ. මේකේ අර මංගල සමරවීර ඇමතුමා කතාවක් කරද්දී කිව්වා, මේවා සියල් ශ්‍රී ලංකාවේ ඇත්තරන් තියෙනවා. මාතර ප්‍රාදේශ සභාවේ සභාපති තරම් තියෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව. මෙහෙමයි අපි කරන්නේ. ඒ වගේම අද තමුන්නාහසලවක් කියන්නේ සංචාරක ව්‍යාපාරයේ පහුගිය ඔක්තෝබර් මාසෙ 25 වෙනකොට ලෝකයේ සංචාරක ආයතන කියන්න පටන් ගත්තා. ලෝකයේ තියෙන හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව කියලා. ගැව් ආණ්ඩුව බලෙන් පෙරළුවා. නීතියක් අයිතියක් නැතුව, ව්‍යවස්ථා විරෝධීව, නීති විරෝධීව ආණ්ඩුව පෙරලෙව්වා. සංචාරක කියන එක නැවතුණා. නැත්නම් තව සංචාරකයෝ ඉතිහාසගත වෙන සංචාරක ප්‍රමාණයක් කියලා. හරියට සංචාරක වෙලාව සංචාරක කාලේ පටන් ගත්ත විතරයි, සීසන් එක පටන් ගත්ත විතරයි. මෙහෙමයි තමුන්නාන්සලා, මේක නිසා අපිට ඩොලර් බිලියන ගාණක් නැති වුණා. අපි මේ විදියටයි අපි තමුන්නාන්ස මෙයන්ඩ වෙන කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම පොලිසිය ගැන කිව්වා, අපි කෘෂිකර්මාංශය ගැන ඒකම සනීපාරක්ෂක පහසු හිනා වුණා වැසිකිලි දෙනවා කියලා. තමුන්නාන්සලා සනීපාරක්ෂක පහසුකම්වත් දෙන්න බැරුණා අවුරුදු 20ක් ආණ්ඩුව කළා. මොණ්ඩරාගල දිස්ත්‍රික්කයේ විතර හම්බන්තොට 15,000ක් නැළු, මොණ්ඩරාගල 25,000ක් නැළු. ඒක දෙනකොට හිනා වෙනවා. ඕකේ අමාරුව තියෙන්නේ මේ කොළඹ ගෙදර තියාගෙන හොඳ මාලිගා තියන අය නෙවෙයි, ගමේ දුප්පත් මිනිස්සුන්ට වායු සමීකරණය කරපු වැසිකිලි. සමහර ඇමතිවරු හිටියා, මමත් ඒ ගෙදර ඉන්නවා, මම අයින් කරා ඒවා. වැසිකිලියත් තමන්ගේ නිල නිවාසේ වායු සමීකරණය කරලා. කවුද ඇමතිවරු කියලා මම කියන්නේ එහෙමයිනම් මේක තේරෙන්නේ නැහැ. නමුත් ගමේ මිනිස්සුන්ට මේක තේරෙනවා, මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඔවා කියනකොට ඔවා දෙනකොට රෙදෙනවා. ඒක නිසා තමයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔව් නෑ හොඳ නෑ කියන්න ඕන නෑ, මයි කියන්නේ නෑ. මයි විතරක් නෙවෙයි, අද විශේෂ නෑ. අපි දෙයෙන් පහර ගහන්න, අපි එහෙම පෞද්ගලික මඩ ගහන්නෙත් නෑ. නමුත් වෙච්ච දේ අපි කියන්න ඕන. ඒ ගෙදර තිබ්බා එයා කන්ඩිෂන් 14 තිබ්බයි ගෙදර. ඔව් බය වෙන්න එපා, අපි අයින් කරා. ඔව් ඒ විතරක් නෙවෙයි, විශේෂ හැකියාවන් සහිත පුජ්‍යලින්ගේ ආබාධ පුජ්‍යලින් රුපියල් 3,000 වෙනකම් වැඩි කරලා තියෙනවා. ඒ අයට පෞද්ගලිකංශේ වැඩ කරනවා නම් ආණ්ඩුවේ දීමනාවක් දෙනවා. මම සන්තෝෂ වෙනවා වෙල්ලාස්සේ. ඔව් අපි ඒ විතරක් නෙමෙයි, අපිට පහුගිය කාලේ පුළුවන්කම ලැබිලා තියෙනවා හැමදාම පාඩු ලැබපු දේශපාලනය කරන වෙලා තිබ්බ අපේ ප්‍රවාහන සේවයේ CTB එක ලාභ ගෙන්නට ගියන්න බලන්න කොච්චර විනයක් කොච්චර පාලනයක් තිබ්බද කියලා. අද හැම ඩිපෝමකම 60,000-70,000-100,000 තමන්ගේ ගිණුම තැන්පත් වෙලා තියෙනවා. ඉස්සර පහුගිය ආණ්ඩුව කාලේ බලාගෙන හිටියා මාස ගාණක් දෙකක් තුනක් පඩිය ගන්න, මෙහෙම නේද ආණ්ඩුවක් වැඩ කරන්නේ. දැන් පඩිගෙවල ඉතුරු සල්ලිත් තියෙනවා. පහුගිය කාලේ CTB එකෙන් 35,000ක් පෙන්ෂන් යද්දි විශ්‍රාමයේ යද්දි තමන්ගේ පාරිතෝෂික ගන්න බැරුව අවුරුදු ගාණක් හිටියා.
ඔබතුමාට තව විනාඩි 2
අවුරුදු 5ක් හිටියා. මේ අවුරුදු 5 ගන්න බැරුව දැන් විශ්‍රාම යන දවසට දිනයට අපි ඒ ළංගම සේවකයාගේ පාරිතෝෂිකය විශ්වාස මැටුම් ගන්න පුළුවන් ඉදලා අපි එයාගේ දීමනා ගන්න පුළුවන් ඉදලා අපි හදලා තියෙනවා. මෙහෙම තමයි රට පාලනය කරන්නේ. රජයේ සේවකයා විශ්වාස යන දවසට අපි ලිපි ලෝයි කරන අඩුපාඩුවක් නැතිනම් ඒ පාරිතෝෂික ගෙව්වා පහුගිය කාලේ කරේ බැංකුවලට මේක දුන්නා. අපි රජයේ සේවකයාට මේ විදිහට දීලා තියෙනවා. ඒක මම හිතන්නේ මම මුදල් ඇමතුමා ඉල්ලා සිටනවා. මම මොණරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස පළාත වෙල්ලස්සේ විමුක්ති අරගලයට ගිය අවුරුදු 200යි. මේ රටේ නිදහස වෙනුවෙන් වැඩියම සටන් පටන් ගත්තේ රුව වෙල්ලස්සේ මිනිස්සු. මම එතුමායන් ඉල්ලුවා මම ස්තුතිවන්ත වෙනවා. වාරි මාර්ග වෙනුවෙන් වෙල්ලස්සේ නවෝදේනි මිලියන 2500ක් අපිට මේ කාලි දුන්නා. මහේත් අමතර මුදලක් ඉල්ලුවා යටිතල පහසුකම් වැඩි කරන්න ඒවට අවශ්‍ය මුදල් ලබලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම රජයට මුදල් ඇමතුමාට අතකමැතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ අවුරුද්දේ මොණරාගල දිස්ත්‍රික්කයේ පාරවල් කාපට් කරන්න විතරක් අපිට මිලියන 15,000ක් අයි රෝඩ් ව්‍යාපෘති අරති ලැබලා තියෙනවා. මේ වගේ විශාල සංවර්ධනයක් අධ්‍යාපනයේ සෞඛ්‍යයට සෞඛ්‍ය බැලුවොත් අපි සෞඛ්‍ය පහුගිය කාලේ රෝහල් වල බෙහෙත් තිබ්බේ නැහැ. ෆාමසි වලින් ගත්තේ. අද රෝහල් වල අවශ්‍ය හැම බෙහෙතක්ම තියෙනවා. ඒ වගේම අද අක්ෂි රෝගියාට අක්ෂි කාචය එදා ගත්තේ රුපියල් 20,000යි 30,000යි 40,000යි අද රජයෙන් ඒක නොමිල ලබලා දෙනවා. ස්ටෙන්ට් එක අද නොරි නොබල ලබා දෙනවා. ලක්ෂ 4ට වික්කේ අද ලක්ෂයට එකහමාරට තියෙනවා. සල්ලි වලට ගන්නවා. රෝහලේ නොමිල ලබලා දෙනවා. කැන්සර් රෝගියාට ඉස්සර යන්න ඕන වග්ගඩ රෝගියාට කැන්සර් රෝගියා ගහනවා බිල් පොත් ගහනවා සල්ලි
සම්මාන
දැන් ලක්ෂ 80ද 100ද සියල්ල පිළිකා රෝගියාට වියදම් කරන තත්ත්වයට අපේ ආණ්ඩුව ගෙනලා තියෙනවා. සුභ සාධනයත් සංවර්ධනයත් අධ්‍යාපනයත් මේ සියල්ල දියුණු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. එහෙනම් මේ අය වේ අද කතා කරන්න දෙයක් නැහැ. කාන්තා ප්‍රශ්න ගැන කිව්ව මට වෙලා නැහැ කතා කරන්න. කෝකට නමුත් අපි සහනත් දෙමින් ගොවියක් ශක්තිමත් කරමින් රජයේ සේවකයන් ශක්තිමත් කරමින් අපි රටේ සංවර්ධනයට වැඩි මුදලක් ආයෝජනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා.
ඒ ගරු ඇමතුමාට මිලකට ගරු සෙහන් සෑම සිංහවන්තතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධයෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂයේ අද අයවැයක් ඉදිරිපත් කළ තියෙන අවස්ථාවක අදහස් දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද අපේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් කියන කාරණාව රහසක් නෙවෙයි. අපේ රටේ සියලුම ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා හිටපු අයත් ඒ වගේම ආර්ථික වශයෙන් දුර්වල වෙලා හිටපු අයත් අද බරපතල ආර්ථික පසුබෑමකට ලක් වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමා ප්‍රකාශ කරපු ආකාරයට රාජ්‍ය සේවකයන්ගේ වැඩුප් වැඩි කිරීම සම්බන්ධයෙන්. අපිට ඒ ගැන විරෝධතාවයක් නැහැ. ඔබතුමාලා අවුරුදු 5ක කාල සීමාවක් තුළ දිගින් දිගටම කොටස් වශයෙන් මේ වැඩි කිරීම සිදු කරනවා. හැබැයි ගලු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම අවධානය යොමු කරනවා 2017 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවට. මොකද 18 වාර්තාව තාම එළියට ඇවිල්ලා නැහැ. මේ මහා බැංකු වාර්තාවේ කියනවා මූර්ත වැටුප සම්බන්ධයෙන්. මූර්ත වැටුප කියන්නේ තමන්ට ලැබෙන මුදලින් තමන්ට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවාවල ප්‍රමාණය. එතකොට මේ වැටුප් වැඩිවීම සිදු වුණා නම් සැබවින් මේ වැටුප් වැඩිවීම රාජ්‍ය සේවකයන් ඇතුළු අනෙක් සියලු දෙනාට පොදුවේ ඔවුන්ගේ වාසියට භාවිතා කරන්න පුළුවන් නම් මේ වැඩිවීම හරහා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හැබැයි මහා බැංකු වාර්තාව කියන්නේ මෙහෙම. පිටුව 131 සහ 132 රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප සලකා බලන කල 2016 වසරේ මූර්ත වැටුපෙහි සිදු 100.1% සුළු පහළ යාමට සාපේක්ෂව උද්දමන ප්‍රවණතා හේතුවෙන් 2017 වර්ෂයේදී එය 107.2% පහළ යන ලදී. ඒ කියන්නේ මේ වැටුප් වැඩි කිරීම සිදු කරත් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය 7.2% කින් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඊළඟට පුද්ගලික අංශය සම්බන්ධනොත් මහා බැංකු වාර්තාව කියනවා. එතන කියන්නේ පුද්ගලික අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් 2016 වර්ෂයේදී සිදු වූ 3.615 යෑමට සාපේක්ෂව 2014 වර්ෂයේදී 5.9% පහළ යන ලදී. ඒ හින්දා ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කතා කරාට සැබවින්ම මේ වර්ධකය ජනතාවට ප්‍රයෝජනවත්ද කියන එකයි ප්‍රශ්නේ. හේතුව මේ මහා බැංකු වාර්තාව අනුව ඔවුන්ට ලබා දීලා තියෙන වර්ධකයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් මේ වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වියදම් කරනවා. ඒකට හේතුව මේ ආණ්ඩුව නාස්තිකාර ආණ්ඩුවක් හැටියට ආව දවසේ ඉඳලා ජනතාවට බදු ගැහුවා. දැන් බලන්න කරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි 2014 සමස්ත රාජ්‍ය වියදම් සංසන්දනය කරද්දී 2019 යෝජිත රාජ්‍ය වියදමට 70%ක් වැඩි කළා තියෙනවා රාජ්‍ය වියදම. කිසිම දෙයක් කරන්නේ නැතුව මේ 70%ක් රාජ්‍ය වියදම වැඩි කරද්දී වර්තන වියදම් දෛනික පරිභෝජනය සඳහා කරන වියදම් ඒ තුල 75%ක් වැඩි කරනවා. එතකොට මොකද්ද මේ ආණ්ඩුව කළා තියෙන්නේ? එක පැත්තකින් මේ රටේ ජනතාවගේ ණය බර ඉහළ යනවා දිගින් දිගටම. දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ආණ්ඩුවට රජයේ බාර දෙද්දී රුපියල් ට්‍රිලියන 2ක තිබ්බ ණය බර සමාවෙන්න රුපියල් ට්‍රිලියන 7ක තිබ්බ ණය බර මේ වෙනකොට අරගෙන ගිහිල්ලා තියෙනවා ට්‍රිලියන 11ට. ට්‍රිලියන 11ට අරන් ගියා විතරක් නෙමෙයි, ඒ 11න් පස්සේ මේ අයව ඇතුළ නැවත යෝජනා කරනවා තවත් ට්‍රිලියන 2ක් අමතර ණය ගන්න. රුපියල් බිලියන 7300 ඉඳලා අපේ රටේ සමස්ත ජනතාවගේ ණය බර රුපියල් බිලියන 11000කට අරන් ගියපු ආණ්ඩුවක් තවත් බිලියන 2000ක් ණයට ගන්න කටයුතු කරනවා. අපි අහන්න කැමති ආණ්ඩුවෙන් මොකද්ද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? එක පැත්තකින් ණය ගෙවන්න ණය ගත්තා කියලා කිව්වට අපේ රටේ ණය ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එහිඳ මෙන්න මේ වර්ධන වියදම් 75%කින් වැඩිවීම තමයි අපේ රටේ මේ ණය උගුලක හිර වෙන්න මූලික හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම කරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව රැවට්ටුවා. 2015 ඉඳලා 2019 දක්වා ඉදිරිපත් කරපු සෑම අයවැයක් තුළම ජනතාව මුලා කිරීමක් තිබ්බා. ජනතාවට එක අවුරුද්දක් ඊළඟ අවුරුද්දට යද්දී තවත් අලුත් සිහිනයක් දුන්නා, අලුත් බලාපොරොත්තුවක් දුන්නා. හැබැයි පෙරකී කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. ඒ හින්දා අද අපේ රටේ ජනතාවගේ සිතුම් දතුම් බරපතල විදියට කඩා වැටලා තියෙනවා. ඒකම මම කියන්න කැමතියි. දැන් සුමන්දිරන් මන්ත්‍රීතුමා තමයි මේ ආණ්ඩුවේ සුක්කානම හසුරවන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධාන උපදේශකයා බවට පත් වෙලා තියෙන සුමන්දිරන් මන්ත්‍රීතුමා. එතුමා කියනවා එතුමා දෙමළ ජාතික සන්ධානය එතුමාගේ කණ්ඩායම මේ අයවැය සම්මත කරගන්න ඡන්ද දෙනවා කියලා. එහෙම නොදුන්නොත් මේ ආණ්ඩුවට ඉතුරු වෙලා තියෙන මන්ත්‍රීවරු සංඛ්‍යාවත් එක්ක අයවැය සම්මත කරගන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමා පසුගියදා ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශයක් කරනවා. එතුමා කියනවා ඇත්ත කතාව ගත්තොත් මේ දත්ත වාර්තා සියල්ල බොරුය. ඇත්ත අයවැයට අදාළ ප්‍රසිද්ධ නොකරන දත්ත ලේඛනයක් මේවා සකසන්නන් අත ඇති බව අපට පැහැදිලිය. මේ ඇත්ත දත්ත රටටත් ජනතාවටත් හෙළිදරව් කරන්නේ නැත. මෙන්න මේක තමයි එතුමාගේ ප්‍රශ්නේ. ඊළඟට එතුමා තවදුරටත් කියනවා අන්තිමේදී නැති ආදායමක්ද ඇත්තටම කර ඇති වියදම් වලට වඩා අඩු වියදමක්ද මවා පෙන්වන දත්ත සෙල්ලමක් බවට මෙයා පත්ව ඇත. ඒ නිසා රටත් ජනතාවටත් වියදම් කිරීමට ඉතුරු වන්නේ ඉතාම සුළු මුදලකි. අපි අහනවා සුමන්දිරන් මන්ත්‍රීතුමාට සතියකට කලින් ලංකාදීප පත්‍රයේ මෙවැනි ප්‍රකාශයක් කරලා මෙවැනි සම්මුඛ පරීක්ෂණයක් දීලා සදාචාරාත්මකව එතුමාට පුළුවන්ද දෙමළ ජාතික සන්ධානයත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂා කිරීමේ ආයවැයට ඡන්දය ලබා දෙන්න? අද මේ රටේ ප්‍රධාන ආර්ථික කඩාවැටීමට බලපාන්නේ මොකද්ද? මේ රටේ සිදුවෙච්ච මහා බැංකුවේ මංකොල්ලය කරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි ඒකේ ඍදු චූදිතයාවට පත් වෙන්නේ අගමැතිතුමා. ඒ හින්දා අගමැතිතුමා පාරිශුද්ධ පුද්ගලයෙක් නම් අඩුම ගානේ මේ පරීක්ෂණ ඉවර වෙනකන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති පුටුමේ වාඩි වෙන්නවත් බෑ. එතුමාට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. එතුමා කරපු මේ බරපතල අපරාධය අද අර්ජුන් ඇලෝෂියස් අර්ජුන් මහේන්ද්‍රන් කණ්ඩායමට මොකද්ද වෙලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂයේ රැකවරණය ලැබෙනවා. අද අර්ජුන් මහේන්ද්‍රන් අරගෙන එන්න රතු නිවේදන නිකුත් කරාට මේ ආණ්ඩුව ඒ රතු නිවේදන නිකුත් කරපු පුද්ගලයාව ගේන්න කටයුතු කරන්නේ නැහැ. ඒ හින්දා අද මේ රටේ ආර්ථිකයේ කඩාවැටීමට ඍජුවම බලපාන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අවුරුදු 4කට පෙර අපේ රටේ මහ බැංකුවත් එක්ක කරපු බරපතල වංචාව බලයට ඇවිල්ලා දවස් 30ක් ගියේ නෑ කරු සභාපතිතුමනි. බලයට ඇවිල්ලා දවස් 30ක් ගියේ නෑ. හොරකම් නවත්තනවා කියලා ආපු ආණ්ඩුවක් මොකද්ද පළවෙනිම ක්‍රියාවලිය කරේ? මේ රටේ අහිංසක ජනතාවගේ මේ රටේ ආර්ථිකයේ මෙහෙමන තැන ආර්ථිකයේ මර්මස්ථානය මහ බැංකුව බංකොල්ල කන්න අවශ්‍ය වැඩපිළිවෙල කරා. ඒ ඇතිවෙච්ච බලපෑම අවසානයේ මේ ආණ්ඩුවට අවුරුදු 4ක් ගිහිල්ලා මොකද ඉතුරු වුනේ? මහා බැංකුව කැඩීම සමරන්න විතරයි, මහා බැංකුවේ හොරකම සමරන්න විතරයි. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ කරපු ක්‍රියාකලාපය සහ එතුමා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන ක්‍රියාකලාපය මේ ගෞරවනීය සභාවම එතුමා භාවිතා කරා අර්ජුන් මහේන්ද්‍රන්ට චරිත සහතික දෙන්න. මේ ගෞරවනීය සභාව පාවිච්චි කරා මේ රටේ මහා බැංකුව බිඳලා එක්සත් ජාතික පක්ෂයට ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කටයුතු කරපු මහා මොලකරු ආරක්ෂා කරේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. එතකොට ඇයි එතුමා රනිල් ඇයි අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරේ? එතනින්ම පේනව නේද? අද වෙනකන් නිහඬ ක්‍රියාවලියක් පොලිසිය හා ඒ අනිකුත් ආයතන අරගෙන යද්දී මේ පුද්ගලයාව ලංකාවට ගෙනල්ලා ඒ පරීක්ෂණ කරන්න බැරි හේතුව ඇයි කියලා. ඒ හින්දා සත්‍ය වශයෙන් ගත්තොත් අද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් අත්අඩංගුවටපත් වෙන්න ඕනි. නීතිය සමට සාධාරණව ක්‍රියාත්මක වුණා නම් මේ බරපතල චෝදනාව, මේ බරපතලම චෝදනාව මුළු රටක් අපකීර්තියටපත් කරපු චෝදනාව ආයෝජකයෝ මේ රටට එන්නේ නැත්තේ ඇයි? එන්නේ නැත්තේ මහා බැංකුවත් අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයේ යටතේ හොරගම් කරා නම් මොන ආයෝජකයද මේ රටට ඇවිල්ලා තමන්ගේ ශ්‍රමය සහ ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය දාන්නේ? එයින්ද කරු මූලාසන අරුණ මන්තිතුමනි, අද රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමා කතා කරා පොලිසිය සම්බන්ධයෙන්. පොලිසිය සම්බන්ධයෙන් කතා කරා. අද පොලිසිය සම්බන්ධයෙන් නිලධාරීන් කීප දෙනෙක් ඉදන් අද පොලිසිය බලවත් අපකීර්තියටපත් වෙලා තියෙනවා. මම ඔබේ අවධානයට යොමු කරනවා ලංකාදීප පත්තරේ 2019 3 මාසේ 8 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාස OIC ට මාරුවක් කොළඹ අපරාධ කොට්ටාසේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. මේ මාරු කිරීම කරලා තියෙන්නේ පොලිස් කොමිසමේ අනුමැතිය නැතුව, පොලිස් කොමිසමේ අනුමැතිය යටත්ව නෙමෙයි මේ කරලා තියෙන්නේ. ඒ තවදුරටත් ඒ පත්තරේ වාර්තාව කියනවා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් ඉහලින් ලැබුණු නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඔහුට මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව කොළඹ අපරාධ කොට්ටාසේ ආරංචි මාර්ගවලින් පැවසේ. මොකද්ද මේ කරන්න හදන්නේ? අපි දැක්කා පසුගියදා රත්ගම ඇති වෙච්ච සිද්ධිය. අපි දැක්කා අපරාධකරුවන් මේ අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ට පොලිසිය ඉහළ නිලධාරීන් හරහා ඇතිවන අඩක් දෙන්නත්. අපි දැක්කා අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් වෙත චානක මන්ත්‍රීතුමා ඊයේ වරප්‍රසාද පස්සයක් ඉදිරිපත් කරා. මොකද්ද රජය ගන්න වැඩපිළිවෙල? අද මේ ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් බවට මේ රටපත් කරලා තියෙනවා විතරක් නෙමෙයි, තමන්ට අභියෝගයක් විය හැකි ඕනෑම පුද්ගලයෙක් කර තෝරාගත්ත උසස් පොලිස් නිලධාරීන් හරහා දේශපාලන දඩයමකට ලක් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඒ හින්දා තංගල්ල පොලිසිය භාරයේ පොලිස් අධිකාරීවරයා එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නත්, ඒ වගේම මේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්නත්, සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් වහාම ස්ථාන මාරුවකට ලක් වෙන්න ඕනි. හැබැයි එහෙම ඉන්න තුව මොකද කරන්නේ? එතුමා විසින් අපිට තොරතුරු තියෙනවා මාධ්‍ය දැනුවත් කරනවා උද්ඝෝෂණ සම්බන්ධයෙන් රටට ප්‍රකාශ කරන්න කියලා.
එතුමාට තව විනාඩි 2ක පමණ කාලයක්. හොඳයි,
මූලාසනතුරු මන්ත්‍රීතුමේ ඉඳලා මේ පොලිසියේ සමහර උසස් නිලධාරීන් අද මේ ආණ්ඩුවේ දේශපාලන පරිගැණීම් සිදු කිරීම සඳහා භාවිතා කරන තැනකට අද අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ඉඳ අපි තාම කනගාටු වෙනවා. අපි කනගාටු වෙනවා මේ රටේ නීතිය ආසාමයේ බරපතල ලෙස හානියට පත් වෙලා තියෙන යුගයක අපි ගමන් කරන්නේ. අපිට නැවත 88-89 ප්‍රේමදාස මහත්තයාගේ යුගය මතක් වෙනවා. එදා වෙච්ච සිද්ධීන් අද මේ රටේ සිදුවෙමින් පවතිනවා. ඒ සිදුවීම් පවතින්නේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මේ ගෞරවනීය සභාවේ ඇමතිවරයෙක් හැටියට කටයුතු කරද්දී එතුමාට වගකීමක් තියෙනවා. එතුමාට වගකීමක් තියෙනවා. නැවත එතුමාගේ පියාගේ යුගයේ ඇති වෙච්ච තත්වය නැවත හිසේසවමින් පවතිනවා නම් ඒ තත්වය මර්ධනය කිරීම සඳහා රජයේ ඇමතිවරයෙක් හැටියට මැදිහත් වෙන්න. හැබැයි එතුමා මැදිහත් වෙන්නේ නැහැ. එතුමා මග ඇරලා කර ඇරලා ඉන්නවා. ඒ වගේම ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි, අපි විශේෂයෙන්ම ආණ්ඩුවෙන් අහන්න කැමති මේ රටේ 71000ක් මේ රටේ 71000ක් රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා. අවසාන වශයෙන් අවසාන වරට රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාද විපක්ෂ නායකතුමා. අපි අහනවා ආණ්ඩුවෙන්, ආණ්ඩුව ශිෂ්‍යයන් 14ක් තෝරගෙන තියෙනවා උසස් අධ්‍යාපනයේ සඳහා ඉහළම ප්‍රතිඵල ගන්න, උසස් අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිඵල ගන්න අයට විදේශ ශිෂ්‍යත්ව ලබා දෙන්න, ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් යන. හැබැයි මොකද්ද වැඩපිළිවෙල ආණ්ඩුවේ? මොකද මෙහෙ ඉහළම ප්‍රතිඵල ගත්තා කියලා ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් ඒ ශිෂ්‍යයන් බඳවා ගැනීමට බැඳිලා නැහැ. ඔවුන්ගේ බඳවා ගැනීමේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි ඒකට ආණ්ඩුව මොකද්ද කරලා තියෙන්නේ? ඊළඟට ඒ 14 දෙනාට ඒ ශිෂ්‍යත්ව ලබා දීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නැහැ. ඒක හොඳයි. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දෙද්දී ලක්ෂ 2500ක් ඒ වෙනුවෙන් වෙන් කරද්දී මේ රටේ 71000ක් වෙච්ච රැකියා විරහිත උපාධිධාරීන්ට මොකද වෙන්නේ? අද උපාධිධාරීන් රජෙන් ඔවුන්ගේ වගකීම ගන්න කියලා පහුගිය අවුරුදු 4ක ඉදිරිපත් කරපු ආයවැයට වෙනස් නැහැ. බොරුවක් තමයි මේ මතු කරලා තියෙන්නේ. මේක ඉටුකොල නොහැකි ඉතාම අසාර්ථක ආයවැයක් බවට පත් වෙනවා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
වැඩ කටයුතු අත්හිටවනවා දවල් 1:30 දක්වා.